දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්
පන්සිල් මලුව
මහරහතුන් වැඩිමගොස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේ අපිට දහම් කරුණු පැහැදිලි කරන්නේ. ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට ප්‍රේත ලෝකයේත් මේ මනුෂ්‍ය ලෝකයේ ඇති සියලුම දේ තියෙනවද ස්වාමින් වහන්ස?
ඒවා අනිවාර්යයෙන්ම මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන සියලුම ස්ථාන සියලුම මේ ප්‍රජාවන් ප්‍රේත ලෝකයේ විදිහටම තියෙනවා. ප්‍රේත ලෝකයේ ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා. දැන් මම ඔය සටහන් වල ලිව්වහම ප්‍රේත භික්ෂුන් සම්බන්ධව යම් යම් ස්වාමින් වහන්සේලා සමාධිය දැක්ක ස්වාමීන් මට ස්වාමින් වහන්සේලා චෝදනා කරලා තියෙනවා. ස්වාමින් වහන්සේලා ප්‍රේත භික්ෂුන් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක ප්‍රේත භික්ෂුන් ගැන ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ ප්‍රේත භික්ෂුන් සමහරුන්ගේ අඳන ගිනි ගන්නවා, ආකාශයේ ඉන්නවා අඳන ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ සිවුර ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ බඳපටිය ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා ප්‍රේත ගිජුලි හිනියෝ ප්‍රේත උකුස්සෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ මස් කඩ කඩා කනවා කියනවා. ඒ වගේ මේ ප්‍රේත ලෝකයේ තුල මේ දැන් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා ප්‍රේත ලෝකයේ අප්‍රමාණ. ඒගොල්ලොත් දේශපාලන රැස්වීම් තියෙනවා. ඒගොල්ලොත් මනුෂ්‍ය ලෝකෙ වගේ එකතු වෙලා දේශපාලන රැස්වීම් තියෙනවා. ඒ දේශපාලන රැස්වීම් වල ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා. මේ දේශපාලන උපාදානය කරගෙන අපවත් වෙලා. ඒ එතනදී ප්‍රේත දේශපාලන ලෝකෙ දැන් අපේ දේශපාලන රැස්වීමක් තිබ්බාම ස්වාමීන් වහන්සේ ඉස්සරහම සීට් එකේ ඉන්නේ. එහෙම නැහැ. ඒගොල්ලෝ ඉන්නේ පස්සෙම සීට් එකේ. වෙන මොකද ඒගොල්ලන්ගේ සංගයා කෙනා දැක්ම නැහැ. ඒතකොට මේ දේශපාලන රැස්වීම තියලා නෝනා මේගොල්ලන්ට කවදාක්වත් ඒ රැස්වීම සාර්ථක කරගන්න බැහැ. රැස්වීම පටන් ගන්නවා පටන් අරගෙන පළවෙනි කෙනා කතා කරනකොටම ගහගෙන මරාගෙන ඔලු කුඩු කරගෙන යන. කවදාකවත් ඒගොල්ලන්ට ඒ රැස්වීම තෘප්තිමත් වෙන්නේ ඇයි? පෙර අකුසල් විපාක. අනුන්ට චෝදනා කරලා අනුන්ගේ රැස්වීම කඩාකප්පල් කරලා අනුන්ගේ අදහස් විවේචනය කරලා ඒවෙහි නිසා අර ප්‍රේත දේශපාලන උපාදානයේ දරාගෙන ප්‍රේත ලෝකයේ ප්‍රේත දේශපාලඥයෙක් වුණාට පස්සේ අර දේශපාලන එකතු වෙලා ඒ වගේම රැස්වීම් තියෙනවා. රැස්වීමේ පළවෙනි කතිකයා දේශපාලන ප්‍රේතයා කතා කරනකොටම ඔක්කොම එකට නැගිල්ල කතා කරලා ගහගෙන කුඩු කරගෙන ඔක්කොම මේ අවුල් කරගෙන තමයි යන්නේ. කවදාක්වත් ඒගොල්ලන්ට ප්‍රේත දේශපාලන රැස්වීමක් සාර්ථක කරගන්නේ අකුසල් විපාක. ඒ දුක දරාගෙන වේදනාව දරාගෙන ගුටි කාගෙන ඔලු පලාගෙන යන ආයිමත් රැස් වෙනවා. ආයිමත් ගුටි ගහගෙන එනවා. ඒ අකුසල් විපාකේ. ඉතින් ඒ අකුසල් විපාක නොවනා සකස් වෙන්නේ ඇයි? දේශපාලන මනුස්ස දේශපාලන ජීවිතයේදී කරගත්තා උපාකේ නිසා. ඉතින් ඒක ඒ විපාකයන්ට අදාළව ඒ සියලුම දේ ඒ විදිහට සකස් වෙනවා නෝ. තේන්න?
එතකොට ස්වාමීන් වහන්ස, පාසල් වැනි දේවලුත් තියනවද?
ඒවා තියෙනවා. දැන් ඔය කොළඹ ප්‍රධාන පාසල් ආශ්‍රිතව නෝන උදේට ප්‍රේතියෝ දරුවෝ අරගෙන එනවා පාසලට. තේන්නාද? අම්මල දරුවෝ ඉන්නවා. දරුවා පාසල් එක්කයන් එනකොට එක්ක මහපාර ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා. තේරුණාද? දෙන්න මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙලා මැරෙන වෙලාවේ ඉගෙන ගන්න දරුවා උපාදානය වෙනවා. දැන් භික්ෂුවක් සමාධියෙන් පස් වෙනකොට එයා දකිනවා කොළඹ තියෙන ප්‍රධාන පාසලක් ඉස්සරහා තියෙන බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රේත අම්මා කෙනෙකුත් පාසල් ඇඳුම ඇඳගත්ත බෑග් එකක් ගත්ත ප්‍රේත දරුවෙකුත් අතින් අල්ලගෙන ඉන්නවා. එයා ඒ ඉන්නේ බස් එකේ නේද යන්නේ? තේරෙනවද? ඒ බස් එකේ නේද ගියාට බස් එක ඇතුළේ ප්‍රේතෙක් ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. මනුස්ස ලෝකේ දරාගත් උපාදානයට අදාළව මැරිලා එයා හැම උදෑසනකම අර දරුවා අරගෙන ඉස්කෝලේට එල පන්තියට දාන කවුරුත් දන්නේ නැහැ. නමුත් පන්ති කාමරයේ දරුවා ඉන්නවා. පන්ති ඇරුණාට පස්සේ ප්‍රේතී දරුවාව එක්කගෙන එයාගේ ප්‍රේත උපායමට යනවා. ඒ වගේ මේ උපාදාන පත්‍ය බව මේවා කෙරේ උපාදානයේ සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම නෝනා ඊට අදාළව ප්‍රතිසන්දිය ලැබලා ඊට අදාළව ප්‍රේත ලෝකෙදී ඒ ක්‍රියාවන් සිද්ධ කරනවා. නමුත් මේක සද්ධාවෙන් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් එයා චුතූපපාත ඥානෙ පූර්ව නිවාසඥානෙ තුලින් පිළිගන්නවා. එහෙම නොවන තාක්කල් අපි දේශපාලනය තුල නම් බලවත් අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නායකයෝ නිසා මේ ජනතාවත් ඕවාට මැදි වෙලා හවස ප්‍රවෘත්ති හන වෙලාවට දෙයි හාමුදුරනේ කොච්චර මිනිස්සු ලෝභ දේශ මොහය නැති කරගන්නවා. මොන තරම් දේශය නැති කරගන්න. ඇති කරගෙන බලවත් අනතුරු කරා යනවා. ඒ වගේම වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලා දේශපාලනයට යොමු වීම නිසා බලවත් අකුසල් ගිහිපින්න තුල්ලා සිද්ධ කරගන්න. උන්වහන්සේලාත් අකුසල් සිද්ධ කරගන්නා වගේම ගිහිපින්න තුල්ලා සිද්ධ කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාට මේවාට යන්න එපා කියලා. ඒ සංඝයාට මේවාට යන්න එපා කියන්නේ මේවාට ගියොත් සංඝයා නිසා ගිහිපින්න තුල්ලා බලවත් අකුසල් කරගන්න.
හොඳයි ස්වාමීන් වහන්ස, ගිහි වුණත් පැවිදි වුණත් අපි අපිට නුසුදුසු දේ කරනවා නම් අපිට හිමිවන්නේ අපේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට දුර්වල තැන්, ප්‍රේත ලෝකයේ, භූත ලෝකයේ වැනි තැන්. ගරු ස්වාමීන් වහන්ස, ස්වාමින් වහන්සේලා තමන්ට නුසුදුසු දේවල නියලීම සහ සංඝයා වහන්සේලාට අකැප දේ ගැන බුදුහිමියන් දේශනා කළේ මොනවද ස්වාමින් වහන්ස?
ඒක තමයි කියන්න ඕන. අපි බුදුරයන් වහන්සේ අපිව මේවැයින් වැළකෙන්නේ එක අපේ ආරක්ෂාව, දෙක දී පිටුස ආරක්ෂාව. ඔය දෙකින්ද දැන් අපි වැරදි කළා අපි සතරපායට යන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් නෝන අපි වැරදි කරද්දී අප්‍රමාණ අහිංසක මිනිස්සු සතරපායට වැටෙනවා නම් ඒක හරි අපරාධයක්. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවලා කියන්නේ මෙන්න මේ සීමාව තුළ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශපාලනය කරන්න කියලා කොතනකවත් කියන්නේ නැහැ. ඒක අපේ කිසිම විනය කාරණයකට ගැළපෙන්න කොතනකවත් අපිට දශමයක්වත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට අනුශාසනා කරන්න කියලා. අනුශාසනා කරන රජවරයෙකුට වේවා, ඇමතිවරයෙකුට වේවා, සමාජයට වේවා, අනුශාසනා කිරීමේ අයිති තියෙනවා. දැන් අපි අනුශාසනා කරද්දී ඒ අනුශාසනා වේයයි පිළිගන්නේ නැත්නම් ඒක ලෝක ස්වභාවය හැටියට දැකලා නොවන අපි ලෝකෙන් අයින් වෙලා අපි මේකෙන් ගැලවිලා යනවා මිසක් සටන් කරලා විසඳන්න පුළුවන් දෙයක් ධර්මී නැහැ. ඉන් මෙහා අපි ඕවා විසඳන්න ගියොත් ඒ යන ප්‍රමාණයට සාමින් වහන්සේලා හැටියට අපි අනිත් දිහි පින්වතුන්ලාත් බලවත් අකුසල් කරා අපි කොටු කරනවා.
ස්වාමීන් වහන්ස, භික්ෂුවක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් චීවරය පාවිච්චි කරනවා නම් ස්වාමීන් වහන්ස,
පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න චීවරය පාවිච්චි කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම නෝන ඒවා බලවත් අකුසල් බවට පත් වෙනවා. අපිට පදින පෞද්ගලික අරමුණ නිවන් මාර්ගය. ඊට වඩා පෞද්ගලික අරමුණක් අපිට නැහැ. භික්ෂුවකට තියෙන එකම පෞද්ගලික අරමුණ තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන කියන මාර්ගය. තේරුණාද? නමුත් නෝනා ලෝකය නැවතීමක්, අවසානයක්, නිමාවක් දකින්න තැන නෙමෙයි. කල්ප ගණන් ඈතට තව ලෝකේ දිව යන. ඒ ඈතට යන දිව යන ලෝකේ නෝනා හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම කැලේට ගිහිලා භාවනා කරනවායි කියන කාරණේ ඇත්ත වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් සමාජයේ ස්වාමින් වහන්සේලා එක එක මතධර්ම, එක එක ස්වභාවයේ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ. තේරුණා? ධර්මයේ හැටියටයි. ඒවා නොවන සමාජයක් අපිට කවදාකවත් දකින්න බෑ. තව අනාගතයට යන්න යන ස්වාමින් වහන්සේලා දේශපාලනයට පිවිසෙන අවස්ථා වැඩි. තේරුණාද? ඒ ධර්මයේ තියෙන ආ මේ බිඳ වැටීමයි අපි එතනින් දකින්නේ. නමුත් නෝනා එහෙම වුණායි කියලා කවදාකවත් එතන කිසිම වැරැද්දක් අසාධාරණයක් නැහැ. ඒක තමයි ධර්මය. ඒ නිසා ඒවා තියෙන්නේ ඒවාට ගැටිලා අපි අකුසල් කරගෙන අපි පල්ලෙහාට වැටෙන්න නෙමෙයි. මේවා ධර්මයේ හැටියට දකිමේ. මේ මොහොතේ සමාජයේ මේ ආකාරයෙන් නම් තව අවුරුදු 25ක් ගියාම සමාජයේ කොයිසානම් දුර්වල වේද කියන තැන දැනගෙන මේ මොහොතේ ලැබුණු මේ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියෙන උපරිම ශක්තිය අරගෙන අපි මේකෙන් මිදෙන්න. එහෙනම් අපිට මේ මොහොතේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙන් ලබන්න තියෙන උතුම් ශක්තිය අපිට දකින්න නම් එහෙනම් එතනදී අපි දේශපාලනයෙන් උකටලී වෙලා බෑ. එහෙනම් 100ට 100ක් නිවැරදි දේ හොයන්න අපිට බෑ. නමුත් ජනතාව දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න, තමන්ට ධර්මයේ තුල ශක්තිමත් වෙන්න වඩාත්ම නිවැරදි දේ තෝරා ගන්න.
මා ඔබට කරුණාවෙන් කියනවා. මා ඔබට අවතහරණය කොට කියනවා. මා ඔබට ස්වාමින් වහන්සේ ගැඹුරින් පැහැදිලි කළ නිසාම කියනවා. මා ඔබට මේ ලෝකේ සත්‍යම පවසනවා. එනම් මේ අවස්ථාව දුර්ලභයි. බුදු හිමියන්ගේ අවසන් වදන් අනුව අප්‍රමාදී වීම සහ මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඔබත් මගේත් අභියෝගාත්මක කාර්යයයි. ඒ අභියෝගය ඉතාමත් සැහැල්ලු සිතින් සිතේ දරාගෙන මේ වස්සාන සමයේ වනගතව ජීවිතයේ සත්‍ය වෙනුවෙන් සැබෑ විමුක්තිය වෙනුවෙන් වෙහෙසෙන කෞරවනීය ස්වාමින් වහන්සේට අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු. හදපත්ලෙන්ම උන්වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරමින් උන්වහන්සේ අපේ ජීවිතය